ஒன்றுமில்ல, ரோகித அபய குணவர்த்தன.
குலசனாரூட மந்திரித்துமணி, 2017 வருஷய சந்தா ஆண்டு விசிங் திரிபாத் கரண அயவய விவாதேதி திவனி வர கியவீமட அவஸ்தாவே கதாகரண லபீம கனமம சதுடு வேனவா கட்டே ஜனதாவ வேனுவேன். அப்பி தன்னவா ஈய தவச போய தவசா ஈய போய தவசே புரபாசரஸ்தக போய தவசே அவுருது 68 பாசே அப்பிட பாயன ஹந்த சந்திரயா வென ஹந்தகட வெடிய வெனஸ் ஹந்தக் பாயன பவ தமாய் அப்பி மாத்திய துளின் தக்கே அர வெனதட பாயன ஹந்த நெவே லொக்கு ஹந்தா ஸ்ரீலங்காவே இன்ன மினிஸ்ஸு உலு ரட்டதம மேக பேவுவா ஸ்ரீலங்காவே இன்ன அப்பே ரட்டே மினிஸ்ஸு மே ஹந்த பலன்ன ஈயே ரேவெனகம் பலன் கிட்டியா மொகத அவுருது 68 பாசே பாயன ஹந்த பலன் எப்ப ரே உனா வலாக்குழு திபுனா ஈட பாசே பலுவா ஹந்த நெவே லங்காய மினிசுண்ட பேவுவே ஹந்த பலன் கியாம அப்பி ஜக்கே தரு 2017 அயவய தக்கட பாசே லொக்கு ஹந்த வலன் கிய அப்பிட மினிசுண்ட தரு பெயின்ல தரு பெனல தியன்னு தரு பணின அயவயக் தமாய் யஹபால் ஆண்டுவே சியலு தினா சாகச்சா கல்ல அதை இதிரிபாத் கல்ல தீன அயவய தங் மே அயவய ஹிந்த மொனவாத லபின சஹன 2017 தொலொஸ்வனி மாசே 31 2017 டிசம்பர் மாசே 31 வெனகோட்ட மொனவாத மே அயவயன் மே ரட்டே ஜனதாவட லபின சஹன மகே தேசபாலன புத்தி ஹட்ட மங் விஸ்வாச கண்ணோ ரட்டே ஜீவத்தன ஜனகஹனேன் வெடி பஹுதரேகட்ட அதிக ருதிர பீடனே ஹம்ப வேணும் தவ வெடி பஹுதரேகட திய வெடியா ரோகே வெலதெனோ தவ பஹுதரயக் ஹர்தியாபாத வலி மிய யானம் ஏ மிய யான ஹேது சாதக தீனோ மே ஆயவயத் தெக்க மே இன்ன ரட்டே ராஜ்ய சேவகயோ படி கண்ணோ மாசர தமாய் படி ஹம்ப வேன்னி அவுருத்தர படி ஹம்ப வேன்னே நே மாசர ஹம்ப வேன்னி மாசர ஹம்பென படிய கத்தர பாசே மாசே தியன அவில்லத்தின பதுடிக பில்டிக மதாக் வெனகொட்ட அன்ன ஹர்தஸ்பந்தனே வெடி வேணும் ருத்ர பீடனே வெடி வேணும் ஏக அரகன யானோ படி அரகன யானோ பேங்கோட தான் பேங்கோட தான் கியாட பாசே மே 2017 ஆயவேட பின் சித்த வேணும் ரவி கருணாநாயக முதல் அமைச்சரையாட பின் சித்த வேணும் யஹபாலனே நாயகன்ட பின் சித்த வேணும் ஆய் ருத்ர பீடனே வெடி வேணும் சல்லி தம்மத் பது சல்லி கத்தத் பது மேக ஹொந்த 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 ஆயவேயா லோக இத்தியாசே தானவாடத் பது கஹன கண்ண கொடத் பது கஹன ஆயவாக் பேங்கோட கியாம ஈலங்க ருதிர பீடனே அதி வேணும் ஏ ருதிர பீடனே என மனுஷ்யா பிரஷர் ரக வெடி வலா என மினி ஐதி அர அர படி படி நே மாசம் ஜீவத் வென்ன அமாருய் ஈட பாசே பேங்கோட கியல்ல ஏகே பது கஹன ஏக கல்பனா கர கர பாரே தமங்கே வாஹனே லோகன என கொட அனே மெத தின சுது இர கபெனவ சுது இர கபிச்ச கமம போலீஸ் நிலத ஹரியா கியனோ பஹின்ன மஹத்யா மென்ன ஒயாட 2017 அயவயன் ரவி கருணாநாயக அமதிதுமா தீபு தேக்க கியலா 2500 தடகொலையாக் தெனவா சனீபை நேதி ஏக கேவட பஸ்ஸே ராஜ்ய நிலதாரியகுட்ட அதகொட சதுடு ஆஹன்ன புலுவானே ஒபட சதுடுத தேன் கியலா சதுடு வென்ன தெனவா தடகொலே ஆபௌதிய வெடியாவ ரோகே தீனாயக உஸ்ஸன்ன வெனவா ரோகே வெடி வெனவா ஏ விதராக்ஜ மிரடே மினியகுட தேன் தமங்க இடமக் கடமக் விகுணன்ன புலுவான் மிரடே மனுஷ்யேக் தமங்க இடமக் விக்கோ கௌரு அரு கெனக் தமங்க தீன இடமாக் மொனையம் மேதுவாக் குட விக்கோத் எமனத்தம் வென இடமாக் கண்ண விக்கவ சியட தாயக பத்தக் ரஜேட கவன்னோ லக்ஷ தாயகட இடம இடம விக்கம ருபியல் லக்ஷயக் அனே கிஹின் தென்னோன் அப்பே இடம ஆண்டுவட லக்ஷயக் கிஹின் தென்னோன் கோடியகட இடமாக் விக்கோத் லக்ஷ தாயக் ஆண்டுவட தென்னோன் ஆபவுலேட வேணும் ஈலங்கட ஏடிக வேலா கெதட்ட யானோ கெதர யானோ கூட நோனக் கியனவா மென்னாவா லைட் பில ஏக வெடி மென்னாவா வதுர பில தங் மேக முதும அயவயக் கிள கியன தங் அயவய இதிரிபத் கல தவஸ் தேகக் யானகோட அயவய பொதே நம் கிசிம ஜல பில் பதக் வெடி உனே நே மே ஹமே தீலா தின பொதே 2017 பொதே கிசிம ஜல பில் பதக் வெடி விலா திபுனே நே ஹபை மே பொதே நதி உனாட அமதுதுமா நிதியன் ஹிட்டியாட அமதுதுமா மே வேளாவே நிதாகன ஹிட்டியாட கோமஹரி மொகத சித்த உனே ජල බිල්පත වැඩි වෙනවා දින දෙකකට පස්සේ. ඉන් නිදියන එක සාධාරණයි. ඔව්. ඉතින් මොකද සිද්ධ වෙන්නේ? නියෝජ්‍යතුමිය ඉන්නවා. එතුමිය නම් අහරගෙන. එතුමිනිය අහරගෙන හිටියලා තීන්දුව ගන්න බෑ එතුමියට. අමතුතුමා ගන්නවා තීන්දුව බජට් බුක් එකේ නෑ. දවස් දෙකකට පස්සේ 125කින් ජල බිල්පත වැඩි වෙනවා. අමතිත් බුදි අපිත් බුදි රටත් බුදි. දෙයියන්ගෙම පිහිටයි. එතකොට ඒ බිල් ටික වදිනකොට ඒ බිල් ටික ඇඟට සනීප වෙන්න වදිනකොට මොකද සිද්ධ වෙන්නේ? ඒ ටික වැඩිලා ඊට පස්සේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් කිව්වා මේ ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා කිව්වා මේක මේ මුළු රටම Wi-Fi කලාපයක් කරනවා කියලා කිව්වා. අනේ අපිට ඕන විදියට ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කරනවා කිව්වා. දැන් මොකද කරලා තින්නේ? අපිට ඉන්ටර්නෙට් පහසුකම්කට 125කින් බදු ගහනවා. 125කින් බදු ගහලා තියෙනවා. එතකොට 125කින් ඒ පැත්තෙන් බදු ගහලා. එතකොට මේ බදු ගැහිල්ල තුල මෙරට මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ මොකද්ද? මිනිස්සෙක් උදේට නැගිටලා හවස් වෙනකොට මිනිහෙක් රෝගියෙක් බවට පත් වෙනවා. ඉතින් රෝගියෙක් වුණාම ඊට පස්සේ යන්නේ කොහෙද තින්නේ? ඉස්පිරිතාලෙට. අන්න ඒකට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනේ ගිල්ලි වල තමන්ගේ මුත්‍රා සාම්පලයේ ගේන්න කියනවා. ලේ සාම්පලයේ ගේන්න කියලා කියනවා. එක්ස්රේ එකක් ගන්න කියලා කියනවා. වැරදිලාවයි නවතින්න කියනවා. අනේ ඊට පස්සේ දෙයියන්ගේ පිහිටයි අන්තිමට යන්න වෙන්නේ මිනිහෙකුට ජයරත්න මල් ශාලාවට. මොකද හේතුව? ගහපලා තියෙන බදු ඔක්කොම ටික කාලා 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 ලෙඩ වෙච්ච මිනිහට අන්තිමට ගියාම ඉස්පිරිතාලෙට ගියාම ඒ බිල හම්බෙච්ච ගාම අනේ හાર્ට් ඇටැක් අර එහෙමම මැරනවා ගරු මන්ත්‍රීතුමනි. මෙන්න අය වැයෙන් හම්බෙච්ච සහන මල්ල නත්තල එන්න ඉස්සලා නත්තල් 100 ආවා. නත්තල එන්න ඉස්සලා නත්තල් 100 ආilla දීපු අය වැයක් බාට තමයි මේක පරිවර්තන වෙලා තින්නේ. මුළු රටම 2017 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මුළු රටම ලෙඩ්ඩු ලෙඩ්ඩු බවට පරිවර්තනය කරන රටක් බවට පරිවර්තනය වෙනවා. මිනිස්සුන්ක මානසිකව මිනිස්සු වැටෙන රටක් බවට පරිවර්තනය වෙනවා. ඉතිහාසයේ වගේම තුම්බිය තිබිච්ච රටක් තුම්බිය. විශාලා මහනුවර තුම්බිය තිබිච්ච රට බවට ශ්‍රී ලංකාව පත් කරලා තිනවා යහපාලන ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න. යහපාලන ආණ්ඩුව එහෙමයි මේ වෙනකොට සිද්ධ කරලා තියෙන්නේ. දැන් බලමු අපි මේ අයවැයේ දැන් මේ අයවැය ඉදිරිපත් කළා. මේක ඉදිරිපත් කරාම මේ 2017 අයවැය ඉදිරිපත් කරලා අවුරුදු දැන් මේ ආණ්ඩුවට අවුරුදු දෙකයි. ලබන මාසේ ලබන අවුරුද්දේ ජනවාරි මාසේ 9 වෙනිදා වෙනකොට අවුරුදු දෙකයි මේ ආණ්ඩුවට. මේ අවුරුදු දෙකක් වෙන ආණ්ඩුව කතා කරන ආණ්ඩුවෙන් අපි අහනවා. තමුන්නාසල මේ ආණ්ඩුව බාර ගන්නකොට රටේ කිසිම යුද්ධයක් නැහැ. තෙල් බරලේ මිල සම්පූර්ණයම අඩු වෙලා තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ ජනපතිතුමා රට පාලනය කරනකොට මහා භයානක යුද්ධයක් තිබුණු රටක්. රටේ ආර්ථිකය කඩාගෙන වැටිච්ච රටක්. සුනාමියෙන් වියසන වෙච්ච රටක්. පාරක් තොඩක් හදමු නැති රටක්. අධ්‍යාපනයේට පාසල් දරුවට ගොඩනගිල්ල නොදීපු රටක්. එහෙන් පිටින්ම මුඩු බිමක් වැඩිදී රට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මාතෘ භූමිය අවුරුදු 30ක යුද්ධය සාමුලින් නතර කළා. මේ රටට සංවර්ධනය කළපු නායකයා. හැබැයි ඒ නායකයා නෙවෙයි හොඳ. ඒකේ හොරා කාලා තියෙනවා. මෙන්න හොඳ නායකයෝ ඉන්නවා කියලා යහපාලනේ ආවා. අපි අහනවා මේකේ ඉන්න අමතිවරුන්ගෙන්. යහපාලන මන්ත්‍රීවරුන්ගෙන් අපි අහනවා. මේ අවුරුදු දෙක ඇතුළත අපිට කියන්න තමුන්නාසලාගේ සංවර්ධන කාර්යයන් ඉටු කරපු ටික. හදපු අධිවේගී මාර්ගවලට ඒ නවතිච්ච මාතර කොණෙන් නවතිච්ච ගුවන් තොටුපළේ කටුනායකින් නවතිච්ච ඒ අධිවේගී මාර්ගයට තව බිං අඟලක් එකතු කරලා තිනවා. එක එක කිලෝමීටරයක් තව එකතු කරලා තිනවාද කියලා අපි අහනවා. කිලෝමීටරයක් නෙවෙයි අඩු ගානේ. අඩු ගානේ අඩි 10ක් අධිවේගී මාර්ගයක් ඉදි කරලා තිනවාද? අධිවේගී මාර්ග ඉදි කරන්නේ කොහෙද? මාතර ගාල්ල අතර යනකොට පස්කන්ද කඩම් වැටලා අවුරුද්දයි මාස 3යි. අවුරුද්දයි මාස 3යි පස්කන්ද කඩම් වැටලා. එතනින් යන්නේ අපි එක මාර්ගයක විතරයි ඒක හදාගන්න විදිහක් නැහැ. රටේ එක පාරක් තොඩක් හදලා තියනවාද? ඒක හදලා නැහැ. අධ්‍යාපනය ගැන කතා කරනවා. මහින්දෝදයේ විද්‍යාගාර ටික මහින්දෝදයේ තාක්ෂණ විද්‍යාගාරයන් ටික විවෘත කරගන්න විදිහක් නැහැ. මේ වෙනකොට 163යි විවෘත කරලා තින්නේ. හදපු එක විවෘත කරන්න බැරියා කොහෙද තව සංවර්ධනයක් ගැන කතා කරන්නේ? ඉතින් අපි අහනවා මේ අවුරුදු දෙකට මොනවද ලබා දුන්නේ? මේ අවුරුදු දෙකට මොනවද රටේ මිනිස්සුන්ට ලබා දීපු සම්පත් කියලා අපි තමුන්නාසලගෙන් අහනවා. පුළුවන් කමක් තියෙනවා නම් අපිට පෙන්වන්න. එක එක හදපු බස් ස්ටෑන්ඩ් එකක් පෙන්වන්න. එක හදපු රෝහලක් පෙන්වන්න. හැබැයි විවෘත කරන්න නම් යනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ කරපු දේවල් බොහොම උජාරුවට ගිහිල්ලා විවෘත කරනවා. ඒ විවෘත කරන ඉඳන් එන්නම් කලුතර දිස්ත්‍රික්කයේ බස් නැවතුම් පොළ හැදුවා මොරගාහේන හොරණ විදුර වික්‍රමනායක මැතිතුමාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපා එවලා ලක්ෂ ගානක් විදං කළ බස් ස්ටෑන්ඩ් එකක් ඇදුවා පාට්ලි චම්පික අමතිතුමාගේ ලේක විවෘත කරනවා විවෘත කරනකොට මේ ලස්සනින් ගිල්ලා මිතුන වික්‍රමනායක විවෘත කරනවා ඉතින් මෙන්න මෙන්න සංවර්ධනය මේ ආණ්ඩුව ලබා දීපු සංවර්ධනයේ අඩු වශයෙන් එක ලිඳක් ගෝකු කොටක් හදපු නැති ආණ්ඩුවක් මේ අවුරුදු දෙක තුල ඒ තරමට මිනිස්සුන්ට එපා වෙච්ච එකක් බවට අපි දකිනවා දැන් 2016 2017 අයවැය ඉදිරිපත් කරනකොට අපිට වෙලා තියෙන දැන් මේ තමයි 2000 මන්ත්‍රීතුමනි මේ 2017 පොත මේ 2017 පොත මේ 2016 පොත මේ දෙක මම කිරුවා මේකේ ග්‍රෑම් 25ක් විතර වැඩි 2016 කේ ග්‍රෑම් ගාන වැඩි 2017 ග්‍රෑම් ගාන අඩුයි එතකොට මේ දෙක කිරුවට පස්සේ මම බැලුවා 2016 අයවැය පොතේ මොනවද කියලා තියෙන්නේ කියලා අනේ මේ 2016 පොතේ ඒවා කිව්වනම් එහෙම මිනිසුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ කරන්න දෙන ඔක්කොම ලියලා තිනවා. මේකේ කරනවයි කියලා ඕනතරම් මිනිසුන්ට යෝජනා දීලා තිනවා. මිනිසුන්ගේ හදවත්වලට බලාපොරොත්තු දීලා තිනවා. බලාපොරොත්තු එකක් ඉටු කරන්න බැරි වුණා. මම එකක් කියන්නම් ගරු. මන්ත්‍රීතුමනි දැන් මේ 2016 අයවැය 17 කියවන්නේ ඉස්සලා 1016 කියවලා ඉන්න එපා. දැන් 16 මෙන්න කියනවා. ගරු මන්ත්‍රීතුමනි රැකියා අවස්ථා දසලක්ෂය බිහි කිරීම. ගහගන්න ගරු මන්ත්‍රීතුමනි. ආදායම් මාර්ග ඉහළ නැංවීම ඊළඟට ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම ග්‍රාමීය සහ වතුකරේ ජනතාවට මධ්‍යම පාන්තික රජය සේවකයන් දේපළ අයිතිය ලබා දීම ශක්තිමත් පුළුළු මධ්‍යම පාන්තිකයක් බිහි කිරීම බලන්නකෝ මේ 2016 දීලා තියෙන බලාපොරොත්තු ටික දැන් මෙන්න මේ ටික ගිහිල්ලා ඇහුවොත් මේ රටේ මිනිස්සු 10 දෙනෙක්ගේ මේ රටේ මිනිස්සු 10 දෙනෙක්ගේ මේක ඇහුවොත් මොකද වෙන්නේ ඔන්න දැන් අපේ විදුලි අපේ ජලය සම්බන්ධ අමතිතුමා නැගිටලා ඉන්න ඉඳ මට එතුමාට මේක කියන්න ඕනේ. එවලු බුදියාගෙන ඉඳ කිව්වේ නැහැ. මෙන්න මේක දැන් කියන්න. මෙන්න ඔබතුමාට මේ අද මෞබිම පත්තරේ. ජල බිල්පත ගල ගාස්තු වැඩි කළාම රට වටෙන්ම විරෝධය. ඉතිහාසයේ කවදාවත් වතුරු බිල්ලට මෙහෙම කළා නැහැ. මේ පේමසිරි අම්බලන්තොටයි. මේ විදියට ගියොත් වැසිකිලි යන වාර ගන්න අඩු කරන්න මේ. දරුව අමතිතුමනි. මේක ඔබගේ අවධානය පිණිසයි. ඔබතුමා දන්නවද වැඩි කරපුවා මොකද ඔබතුමා නෙවෙයි වැඩි කරන්නේ ඔබතුමා නමට විදුලි බල ඇමති වැඩි කරන රිමෝට් එක දින වෙන තරක ජල ඇමති දැන් වතුර බොන්න විතරයි පුළුවන් නාන රෙදි හොදනක නවත්තන්න වෙලා දන්ට දිනත් බිල ගෙවා ගන්න බෑ ආසුර බිල් නැග්ගම අපි කොහොමද ගෙවන්නේ ගහෙන් වඩු මිලට ගොනා යනවා වගේ ගොන්නු එකෙන් නෙවෙයි ගොන්නු දෙන්නෙක් ගන්නලා එක ගොනෙන් නම් කමක් නැහැ ඉතින් මේ අපි අහනවා 2016 අයවැයි දරු මන්ත්‍රීතුමනි අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් අහනවා ඔබතුමාගේ රැකියා දසලක්ෂය කෝ අපි අහනවා ඔබතුමා දෙනවයි කියපු රැකියා දසලක්ෂය කෝ ඒ රැකියා දසලක්ෂය ඔබතුමා දෙනවා කියලා මේ 2016 කියලා තිනවා ඒ රැකියා දසලක්ෂය දෙනකොට මෙහෙම වෙනවා එක පැත්තක මේ පොතේ තියෙනවා මම මේ කියන්නේ මේ තමයි මිහින් ලංකා ආයතනය ගැන කියලා තියෙනවා මේ පොතේ කියනවා 45 වන පිටුව මේ පොතේ කියනවා 73 වෙනි පිටුවේ කියනවා මිහින් ලංකා ආයතනය ගැන. කරු කතානායකතුමනි මේ කිව්වේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා. මිහින් ලංකායක සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්න. මේ සම්බන්ධයෙන් දැනටමත් අප විසින් ප්‍රතිසංවිධාන සැලසුම් සකස් කර ඇති අතර ඒ අනුව මිහින් ලංකා සැරසිලි නැති බජට් යාලා ඉන්න එකක් ලෙස නැවත ස්ථානගත කරනු ඇත. එහි මෙහෙයුම විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් කෙරෙහි අවධානය යොමු කරන අතර එහි ගුවන් කටයුතු තෝරාගත් අන්තර්ජාතික ගුවන් මාර්ග කිහිපයකට සීමා කරනවා. ඒ බලන්නකෝ ගරු මන්ත්‍රීතුමනි 2016 කියනවා මිහින් ලංකක වැරදි වෙලා තිබුණා නම් ඒකේ මොනවා හරි අයථා විදියට ඒක පාලනය වෙලා තිබුණා නම් අනේ දෙයියනේ මේ ආණ්ඩුවට දුන්නේ හොඳටනේ මිනිසු මේ ආණ්ඩුවට දුන්නේ මේවා රකගන්නනේ එතකොට මේ 2016 කියනවා මේක රකින්නවා කියලා 2016 මේක රකින්නවා කියලා ඒ රකින්නවයි කියපු අය කියනවා මෙන්න මේ වෙනකොට මිහින් ලංකා ආයතනයේ මේ සියලු සේවකයන්ව දොට්ට දාලා මේක විකුණන්න ලෑස්ති කරලා තියෙනවා දැන් මේ මිහින් ලංකා ආයතනය මේ වෙනකොට විකුණන්න ලෑස්ති කරලා තියෙනවා දැන් මේක විකුණන්න ලෑස්ති කරලා මේකේ ඉන්නවා අපේ නිලධාරීන් සේවකයන් 304ක් මේ 304ට එයාක්‍රාෆ්ට් සිබ්බේ ගුවන් යාන 4යි තිබුණේ ගුවන් යාන 4 මේක බජට් යාලා ඉන්න එකක් මේකෙන් අත්ත වශයෙන්ම අපේ රටේ අහිංසක මිනිස්සුන්ට බුද්ධගයාවට යන්න වැඳ ගන්න යන්න ඉතාලම අඩු මුදලකට පුළුවන් රටක අභිමානයක් රටකට නව අපේ රැකියා කරන අයට මේ ආයතනයේ ඉඳලා වෙනත් රටවලකද රැකියා කළා මේක අනාගත ආයෝජනයක්. හැබැයි දැන් විකුණන්න ලෑස්ති කරලා තිනවා. එයාක්‍රාෆ්ට් හතරට හිටිය 304යි මිහින් ලංකා. හැබැයි ශ්‍රී ලංකන් සමාගමේ එයාක්‍රාෆ්ට් 21කට එහෙම නැත්නම් ගුවන් යන 21කට 7500ක් ඉන්න. දැන් මිහින් ලංකා එක එකතු කරන්න යනවා ශ්‍රී ලංකන් එකට. ඉතින් දෙයිය හැමදාම ශ්‍රී ලංකා එකත් වැහි කියලා විකුණයි. මොකද්ද මේකේ තේරුම? මිහින් ලංකාගෙන් තමයි පටන් ගන්න හදන්නේ. වැඩපිළිවෙල රාජ්‍ය සේවය විකුණන ඉතිහාසයක් තියෙන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉඳලා රාජ්‍ය සේවාව විකුණුවා. රාජ වාණේ කාම්මල් කඩදාසි සංස්ථාව වගේ ආයතන 173ක් විකුණපු ඉතිහාසයක් තියෙන පක්ෂයක් තමයි UNP එක. ඒ පක්ෂයේ අය තමයි දැන් ඒක රාසි වෙලා මිහින් ලංකා එක විකුණලා රටට තියෙන ප්‍රබල ආයෝජනයකට තියෙන එක විකුණලා දාන්න ලෑස්ති වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඒ ඉන්න සේවකයෝ ඒ ඉන්න නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂ භාර ඇමතිවරයෙක් ඒ වගේම අර අනිකුත් අයත් එක්ක කතා කරන්න මේ සම්බන්ධයෙන් අපි නැගී සිටිනවා ඒකාබද්ධ විපක්ෂයක් හැටියට. දැන් ලාභ ලබනවා මං ඊළඟයකදී අපි කියන්නම් කොහොමද ලාභ ලබන්නේ. මොකද මේක සුදු වලියක් කරලා පෙන්වන්නේ නැහැ. මේක කියපු ගා මිනිස්සුගේ ඔළුවට දෙනවා මේක මහා රකුසෙක් මේ සල්ලි ගිල්ලන යන්ත්‍රයක් කරලා ඔළුවට දීලා හොදලා අර අපේ ආණ්ඩුව පෙල්ලුවේ හොරු කියලා. ඒ වගේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මගේ මිත්‍ර සහෝදර ඇමතිවරයා එනවා වඩිගන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඉදිරියට ඒ අයත් එක්ක මේ ආයතනය රැක ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. දැන් අපි දන්නවා මේකත් එක්කම දැන් මේ කොහොමද මේ රටේ ආර්ථිකය හදාගන්න උත්සාහ කරන්නේ. දැන් අපි දැකලා තියෙනවා පහුගිය ඉතිහාසයේ රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා විපක්ෂ නායකතුමා හැටියට ඉන්නකොට බොහොම පැහැදිලිව කියපු දෙයක් අපි බලාගෙන හිටියා. මොකද්ද? එතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ හම්බන්තොට වරාය පාඩු ලබන මේක පාඩු ලබන වරාය. මේ වරාය අනිවාර්යයෙන්ම පාඩු ලබන වරායක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වරාය කිසිසේත් නැවෙන්නේ නැති වරායක්. මේක පිහිනුම් තටාකයක්. මේක වැඩක් නැහැ. මේක තමයි පැහැදිලි ලෙස කිව්වේ. හැබැයි එහෙම කියපු මේ ආණ්ඩුව මොකටද ලෑස්ති වෙන්නේ දැන්? මේ ආණ්ඩුව ගල් තියෙනවා මේකට නැවෙන්න බෑ කිව්වා. එතකොට මෙහෙම කියලා දැන් ඩොලර් මිලියන 360ක් වියදම් කළ මේ වරාය දෙවනි අදියර අවසන් කළා තියෙනවා මේ වෙනුවෙන්. තෙල් පිරිපහදුවක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ වන විට ඩොලර් බිලියන් 1.1කට මේ වරාය විකුණන්න අවශ්‍ය කරන සියලු පිඹුරුපත් හදලා ඉවරයි. 170ට. දැන් දැන් ලෑස්ති කරලා තියෙනවා හම්බන්තොට වරාය විකුණීමේ වැඩකීම. ගරු මන්ත්‍රී ඇමතිතුමනි ගරු ඇමතිතුමනි තමුන්නාසලා ඉන්න ඔය කැබිනට් මණ්ඩලයේ මේවා ගැන කතා කරන්න. සුදු අලියෙක් කියපු වරායට වියදම් වෙලා තියෙන ඩොලර් මිලියන 360යි. ඩොලර් බිලියන් 1.1කට මේක විකුණනකොට ඩොලර් මිලියන් 600ක් 650ක් විතර ලාභයක් ලබනවා. හැබැයි ලාභය ලබලා මොකද්ද වෙන්නේ? අපේ රටේ අනාගත දරුවන්ට අයිති වෙන තියෙන රාජ්‍ය දේපලක් විකුණාගෙන කෑමකට අද යනවා. මේක තමයි අත්ත తত্ত্বය. ඒ නිසා මේක බලපාන මොණරාගල දිස්ත්‍රික්කයේ දරුවන්ට අනිවාර්යෙන් රැකියා අවස්ථාවක් දෙන්න. ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රදේශයේ දිනු වෙන්න තියෙන ප්‍රබල සාධකයක්. ඔබතුමා කැලින් කතා කරන නිසා මම හිතලා මේක කතා කරයි කියලා. මේවා කතා කරන්න සහෝදර ඇමතිතුමනි ඒක පැත්තකින් විකුරන්න යනවා. අනිත් පැත්තෙන් කොළඹ වරායේ නගනහිර පර්යන්තය. කොළඹ වරාය අපිට තියෙන ජයබහලු පර්යන්තය විතරයි කොළඹ වරායේ. ජයබහලු පර්යන්තයේ ඉදිරියගෙන අපිට ඒකන බලාපොරොත්තුවක් තියන්න බෑ. ජයබහලු පර්යන්තයට අතුල් කරන්න පුළුවන් වෙන නැව් නෙවෙයි මේ රටේ ලෝක නිෂ්පාදනය වෙන්නේ. විශාල නැව්. එහෙනම් එවැනි නැව් ගෙන්න ගන්න තියෙන එකම අපිට පර්යන්තය තමයි නගනහිර පර්යන්තය. හැබැයි විශේෂ භාර ඇමතිවරයා දන්නෙත් නෑ නගනහිර පර්යන්තය විකුණන්න අවශ්‍ය කරන වැඩබිම හදලා ඉවරයි. 100%ම ඒ නගනහිර පර්යන්තය විකුණන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා තියෙනවා. එතකොට මේක තමයි අද සිද්ධ වෙන්නේ. එක පැත්තකින් අර පැත්තෙන් හම්බන්තොට වරාය විකුණනවා. ඒ වගේම මේ පැත්තෙන් කොළඹ වරාය නගනහිර පර්යන්තය විකුණනවා. අනිත් පැත්තෙන් මත්තල ගුවන්තොටුපළ විකුණනවා. මත්තල ගුවන්තොටුපළ විකුණනකොට දැන් මං හිතන්නේ මත්තල ගුවන්තොටුපළ විකුණන්න යනකොට ගණුම්කරුව මේ වෙනකොට 18ක් 20ක් සමාගම් ඇවිල්ලා තිනවා. මං හිතන්නේ මේ සමාගම් කුරුල්ලු අල්ලන සමාගම් වෙන්න ඇති. දැන් මේ සමාගම් අපි හොර බලන්න ඕන. මේ සමාගම් කුරුල්ලු අල්ලන සමාගම්ද කියලා. ඇයි? දැන් ලංකාව මේක පාවිච්චි කරන රාජ්‍ය දේපලක් හැටියට මේකට ගුවන් යාන එන්න බෑ. කුරුල්ලු ඇස්සේ යනවලු. මොනරු යනවලු. හැබැයි මොනරු යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකුණන්න යනකොට ලෝකේ පිළිගත්තු ආයතන
10ක් වෙනකොට විනාඩි 5යි තියෙනවා.
ආ විනාඩි 5. බොහොම සුදුයි අපේ මන්ත්‍රීතුමා. ඔබතුමා ඉන්නවනම් මූලාසනේ හරි හිතවත්. එනිසා අපි කියනවා දැන් මේ වගේ ලෝකේ ප්‍රබල රටවල ප්‍රබල මූල්‍ය සමාගම් මේ රටට ඇවිල්ලා මේ මත්තල ගුවන්තොටුපළ ගන්න හදනකොට මං ඒකයි අහුවේ ඒගොල්ලෝ කුරුල්ලෝ හදන කම්පැනි එකද කියලා. ඒගොල්ලෝ මොරරු හදන කම්පැනි එකද? නෑ. මොකද්ද අවශ්‍ය වෙන්නේ? විකුණන්න ඕන වුණාට පස්සේ විකුණලා විනාශ කරන්න ඕන වුණාට පස්සේ ඒ ගැන මතයක් පොළව තුල පැල කරනවා. ඒ මතය පොළව තුල පැල කළා තමයි ඒක අවශ්‍ය විදියට ගන්න උඩට ගන්න උඩට අරගෙන විකුණන්න පුළුවන් වටපිටාව සකස් කිරීමක් තමයි අද මේ විදියට ලෑස්ති වෙන්න කියන එක තමුන්නාසලා මතක් කරන්න ඕන. ඉතින් මේ නිසා අද බොහොම පෑදිලිව අපි දන්නවා දැන් මේ අයවැය දිහා බැලුවට පස්සේ දැන් මම බැලුවා මේ අයවැය පොත හොඳට කියවලා මගේ විජිතමුනි සොයිසා මගේ ඥාති සහෝදර ගරු ඇමතිතුමනි මේකේ මේ මුදල් වෙන් කරලා තියෙන ස්වභාවය බැලුවා. ඒ ස්වභාවය තුළ දැන් මේක එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා හදපු හවුල් ආණ්ඩුවක්. ඒක හවුල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරනවා මැති ඇමතිවරු. ඉතින් මම බැලුවා කොහොමද මේක බෙදලා තියෙන්නේ. මුදල් ඇමතිවරයා ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. ඊට පස්සේ මම බැලුවා දැන් මුදල් ඇමතිතුමා රවි කරුණානායක. ඉතින් එතුමා තමයි බෙදන්නේ. ඉතින් එතුමාගේ එතුමා යහ මේක යහ පාලනයක් නම් මේකේ සමබරව නම් අර හැන්ද දානකොට හැන්දෙන් බෙදන්න ඕන යුඑම්පියට එකයි ශ්‍රී ලංකාවට එකයි යුඑම්පියට එකයි ශ්‍රී ලංකාවට එකයි එහෙමනේ බෙදා ගන්න ඕනේ. දැන් මේකේ බෙදන්නේ යුඑම්පියට හැන්දෙන් දානවා ඊට පස්සේ ශ්‍රී ලංකාවකට මිට දාලා මිට ගසනවා. කන් හැන්දෙන් එක්ක කන් හැන්දෙන් නැත්තම් මිට මිට අර දැන් හැන්දේ කොල්කට්ටා දින පැත්තෙන් බෙදනවා යුඑම්පියකට මිට දාලා මිට ගසනවා ශ්‍රී ලංකාවකට. දැන්ම ගසපු හින්දා තමයි දැන් අපි
දැක්කා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 1ක් තියෙනවා.
එකයි 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 විනාඩි ඉවර කළා දාන්න දැන්. ඉවරයක්ම කළා දාන්න දැන්. ඊට පස්සේ දැන් බැලුවා බලන්න දැන් සමෘද්ධි අමාත්‍යාංශය. සමෘද්ධි අමාත්‍යාංශය ඇත්තටම බිහි කරන්න හිටියේ ඔබකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමා ජනාධිපතිතුමා. අපි අත්ත කියන්න ඕන. එතුමියගේ ආණ්ඩුව කාලේ 1995 ආණ්ඩුවේ මේ. එතන SB 94 ආණ්ඩුවේ SB දිසානායක ඒ වෙලාවත් ඇමතිවරයා. දැනුත් එතුමා ඇමතිවරයා. දැන් සමෘද්ධි නමටත් වැඩේ දුන්නා. නමත් අයින් කරා. නමත් අයින් කළා. අනේ මේ පොතේ රුපියල් දෙකක්වත් SB දිසානායක ඇමතිවරයාට නැහැ. ඊළඟට තියෙනවා විදුලි බල අමාත්‍යාංශය අපේ රංජිත් සියඹලා පිටිය. මේක කියවලා බලන්නකො මොනව හරි තියෙනවද කියලා. විදුලිය දිගු කරන්න, ට්‍රාන්ස්ෆෝමර් රදින්න, ග්‍රාමීය විදුලිය නැහැ, මුකුත් නැහැ. එයාටත් එහෙම් පිටිම ශුම්මයත් ඉවරයි. ඊළඟට තියෙනවා ප්‍රවාහන අමාත්‍ය අපේ නිමල් දිරිපාල ඇමතිතුමා. බස් ගේන්න, කෝච්චි දාන්න, රේල් පිළි හයි කරන්න, දකුණට රේල් පිළි මාර්ගයක් යන්න, ඒව නැහැ මුකුත්. එහෙම් පිටින්ම මොනෝ රේල් එහෙම් මුකුත් නැහැ. එහෙම් පිටින්ම එතුමාව අයින් කරලා දාලා. එතුමාවත් අයින් කරලා දාලා. හරි. ඊළඟ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. හරි. ඊළඟට තියෙනවා මගේ මිත්‍ර මාරි මාර්ග අපේ ඇමතිතුමා පොඩ්ඩක් නිකන් සනසලා තිනවා කට පොඩ්ඩක් හයියෙන් ඉඳා. වඩ වඩ ඕ ඕ ඕ විනාඩිය. දියා.
දැන් කයි ඔහම යනකොට.
ඔව. ඕ. දැන් ඒ නිසා මෙතුමා ඊළඟට තියෙනවා වෘත්තිය පුහුණු මහින්ද සමරසිංහ අමාත්‍යතුමා. නෑ එතුමාටත් හරි එතුමාවත් දාලා තියෙන අවශ්‍ය තැනට විදුලිය. ඊළඟ පළාත් පාලන අපේ ෆයිසා මුස්තෆා ඇමතිතුමා එතුමානේ අපේ නීති අංශය සියල්ල. ඒ කාලෙත් හිටපු හොඳ ඇමතිවරෙන්නේ. ඉතින් එතුමාටත් දෙයියන්ගේ පීඩ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරුන්ට මේ බජට් පොත අරගෙන කීල්ල ගාගෙන තමයි ගිහිල්ල පෙන්වන්න වෙන්නේ. ගිහිල්ල වල ඇහුවා මොකෝ ඇමතිතුමාගේ ලැබුවා මුකුත් නෑ මල්ලිය දීලා නෑ. ඉතින් ඒක තමයි කියන්න වෙන්නේ. හැබැයි මේ මොකද්ද වෙන්නේ? ගරු මන්ත්‍රීතුමනි උඩින් අයිසිං කේක් එකක් වගේ පෙවුනට මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ඒකාබද්ධ ආණ්ඩුව යට තනි ක්‍රම පුස්කේක් ඒකේ කරපොත්තෝ ඉන්නවා. ඒක සම්පූර්ණ අර උඩින් අයිසිං පාර දාලා තිනවා. නේ දැක්කම ලස්සනයි කන්න හිතනවා. කෑවොත් වමාරන්න වෙනවා. ඇයි යට අවුරුදු ගණන් පර වෙච්ච කේක් එකක් වගේ ඇතුලේ කචල් එළියට එන්නේ නැහැ. එළියට එන්න 2017 ලබන්න ඕන ලබලිවල අයවැයේ තියෙන අර නත්තල් සිය ගෙනාවු තෑගි ටික
තියෙනවා. මෙම්බර් කාලවල
තමයි හොඳ
කාලා අවසානයේ
මිනිස්සුන්ට ලැබෙන්නේ කියන එකයි. ඒ වගේම ඔබතුමාට බලපානවා මේ අයවැය. ඔබතුමාට දැන් ජීවත් වෙන්න බෑ මේ අයවැය. ඔබතුමාගේත් බදු වැඩි වෙලා තිනවා. නොයක ඔබතුමාට දැන් කාබන් බද්ද වැඩිලා තිනවා. මොකද හේතුව අර වාහනේට කාබන් බද්දක් ගන්නවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගෙනුත් අපි ඉල්ලීමක් කරනවා ද්‍රවිඩ සංධානයේ හැටියට කැලින් හිටගන්න අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂයක් හැටියට අපි මේ රටේ ජනතාවට පරවන පට බදු බරව සහ අනිකුත් ප්‍රශ්නවලදී ඒකාබද්ධ විපක්ෂය හැටියට මහින්ද රාජපක්ෂත් එක්ක අපි නැගී සිටිනවායි කියන එක බොහොම ගෞරවයෙන් මතක් කරමින් ඔබතුමාට බොහොමත්
විශ්වාස කළා ඔනරබල් සමින්ද විජේසිරි
මුලාසනේ ගරු සභාපතිතුමනි මම බෙහෙවින්ම සතුටු වෙනවා මේ හිටපු ගරු අමාත්‍යතුමා වෙන රෝහිත අබේගුණවර්ධන ඇමතුමාගේ කතාවෙන් පස්සේ විශේෂයෙන්ම පෙළන්නට බැරි විච ආණ්ඩුවක් පෙළන්නට සහයෝගය දුන්නා වගේම මම ඉස්සරහින් ඉන්න අපේ ගරු නාමල් මන්ත්‍රීතුමාගේ අනාගත බලාපොරොත්තු බිඳ දැබපු ගරු අමාත්‍යවරයෙක්ගේ හිටපු වර්තමාන් මන්ත්‍රීවරයෙක්ගේ කතාවෙන් පස්සේ 2017 වර්ෂයේ අයවැය ලේකම් වෙනුවෙන් යමක් කියන්නට ලැබීම පිළිබඳ අද අපි මේ ආණ්ඩුවේ ඉන්නවනම් මේ ආණ්ඩුව ගොඩනගන්නට අපේ එක පැත්තකින් ශක්තිය අරන් කටයුතු කරනකොට ඒ ශක්තියට ශක්තියක් දුන්නා අපේ රෝහිත අබේගුණ අමාත්‍යතුමා එතුමාලා ඒ අමාත්‍යාංශය තුල කරපු කාර්යභාරයන් නිසා තමයි ජනවාරි 8 වෙනිදා මේ රටේ යහපාලන ආණ්ඩුව ගොඩනගන්න ගරු මන්ත්‍රීතුමනි අපිට මේ රටේ ජනතාව බලය දුන්නේ. අපට සමහර වෙලාවකට හිතෙනවා මේ ගරු නාමල් මන්ත්‍රීතුමාලා ඊට පස්සේ ගමන් අහනවත් දන්නේ නැහැ. බලා හරියට අමාත්‍යාංශය කරා නම් මගේ තාත්තත් අපිත් මේ රටේ තාම පාලනයට ඉනවා ඇති කියන කාර්යනෝ සුවද සාකච්ඡාවල ඉන්නවද අහනවදත් කියලා හිතෙනවා ගරු අමාත්‍යතුමා. ඔබතුමා කතා කරේ. ඔබතුමාලා මේ රටේ සියලු දේවල් අංග සම්පූර්ණම හදපු ආණ්ඩුවක් ඇටියට. ඔබට අමතකයි අවුරුදු 20ක් තුළ ඔබ මේ රටේ පාලනය හිටපු ආණ්ඩු කරපු ගරු අමාත්‍යවරු මන්ත්‍රීවරු හැටියට. තමුන්නාන්සේට උත්තර දෙන්න නම් මම ඇත්තටම කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා ඔබතුමාගේ ආසනයට ඇවිල්ලා අහන ප්‍රශ්නයක් අහන මූලාසනයේ ගරු සභාපතිතුමනි ඒ වගේ විනයත් අපි ඇත්තටම හදන්න ඕනේ. තමුන්නාන්සේ අද මේ ප්‍රාදේශ සභාවෙන් ආවම මේ ප්‍රාදේශ සභාව තත්ත්වයට වැටෙන්න එපා. ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා අපි සහෝදරයෝ හැටියට ඒ වගේ පහත්ත්වයේ විදියට හැසිරෙන්න එපා. මොකද අපිත් ඒ විදියට හැසිරලා අද ඉදිරියට හැදෙන්න කටයුතු කරලා තියෙනවා. ඉෂා ගරු කතානායක ගරු
මන්ත්‍රීතුමාට කියන්නේ අපි ඇහුව එතුමාගෙන් එතුමාට උත්තර දෙන්න ඔබතුමා කියන එකට එතුමා කාල තමයි සභාපතිකම් කරේ එතුමා
දන්නවා
එක පැත්තකේ මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රීවරයෙක් ඇසීම පිළිබඳව කියන හරිද දන්නේ නැහැ. ශා ගරු ක්‍රීඩා අමාත්‍යතුමනි ඔබතුමාගේ අමාත්‍යාංශය තුළ කරපු කාර්යභාරය පිළිබඳව අපි අගේනවා වගේම ඔබතුමාට යම්කිසි කාලයක වැරදෙන්නට සිද්ධ වුණා. ඔබටත් ඒ අමාත්‍යාංශයේ කාර්යභාරය කරන්නට නොදුන්න බව ඔබතුමා සාකි දරાવી ඔබතුමාට ඔබතුමාගේ ඒ පුටුව තුළ ඉඳමින් ඔබතුමාට ඒ අමාත්‍යාංශය දරන්න
honorable minister
ගරු අපේ වාරි මාර්ග ඇමතුමා මගේ දේශපාලන ගුරුවරයෙක් හැටියට අපි දකිනවා. මොකද 2011 අපේ 2011 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණය අපිට අමතක වෙන්නේ නැහැ. මොකද අත වශයෙන්ම අපි නියෝජනය කරපු ශ්‍රී ලංකා ජනස්පර්ගේ සභාපතිවරයෙක් හැටියට අපි නියෝජනය කරලා අපේ එදා ඒ පාලනයට විරුද්ධව මුලින්ම උඩුගම් බලා පීරන්න අපි කටයුතු කරා. ඒ උඩුගම් බලා පීරේ ප්‍රධාන අරමුණ වුණේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවක ගොඩනැගීමේ අවශ්‍යතාවය අද අපි ජයගෙන තියෙනවා. ඒක තමයි මම මුලින් සඳහන් කරේ. ගරු අමාත්‍යතුමාලාගේ පාලන කාලය තුළ ගරු මන්ත්‍රීතුමාලාගේ පාලන කාලය තුළ ඒ සියල්ල සිද්ධ කරලා තිබුණා නම් විශේෂයෙන්ම අද තමුන්නාස්ලාම විවේචන කරන දේවල් විවේචනය කරන්නට මේ සමාජය නැති වී කියන කාරණේ මතක් කරමින් ගරු මූලාසන සභාපතිතුමනි මා දන්න ආකාරයට මේ 2017 අයවැය ලේකම් ඉදිරිපත් කරන්න 71 වෙනි අයවැය ලේකම් දිනසියේ ආණ්ඩුව ඉදිරිපත් අයවැය ලේකම්ත් එක්ක හැබැයි ඉතිහාසයේ තියා බලනකොට මේ 71ක් අපි අයවැය ලේකම් ඉදිරිපත් කරලා මේ 71ක අයවැය ලේකම් තුල විශේෂයෙන්ම 69ක්ම අයවැය අතිරිත්‍යයක් අයවැය ඌනතාවයකින් තමයි හැම අයවැයක්ම අපි අයවැය සකසන්නේ. නමුත් 1954 1955 වර්ෂයේ වල MDH ජයවර්ධන මුදල් අමාත්‍ය වේරා විසින් ඉදිරිපත් කරන අයවැය ලේකම අයවැය අතිරිත්‍යයක් ඇතුව ඉදිරිපත් කරන්නට කටයුතු කළා තියෙනවා. අපි කෙදිනද අපි කවදද මෙවන් අයවැය ලේඛනයක් අතිරිත්තයකින් අයවැය මුදල් අතිරිත්තයකින් ගැන අයවැයක් ලේඛනයක් අපේ රටට ලබා දෙන්නට කටයුතු කරලා තියෙන නිසා විශේෂයෙන්ම නාවක මන්ත්‍රීවරයෙක්ට අපි කනගාටු වෙනවා. අපේ රටේ අනාගතයට අවශ්‍ය කරන ඒ සියලු සම්පත් ලබා දෙන්නට හයිය දෙන්න ශක්තිය දෙන්න කටයුතු කරන්නට එදා හිටපු ඒ රජයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන ගරු මූලාසනරුර මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ අයවැය ලේඛනයේ තුල ඉදිරිපත් වෙලා තියෙන කාරණා දිහා බලනකොට මට පුංචි අවස්ථාවක් ගන්නට අවස්ථාවක් කරගන්න මේ අටවෙනි පාර්ලිමේන්තුව තුළ දින සංගීතය දිහා බලනකොට අද සමාජය තුළ වේශනාත්මකව මේ ආණ්ඩුව තුළ දකිනවා නම් සමාජය තුළ පමණක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව තුළත් විශාල වේශනයකට ලක් වෙලා තියෙනවායි කියන කාරණේ ඔබ හිතනවා ඇති. අපි කරන අඩුපාඩු නිසායි කියලා නැහැ. ගරු මූලාසන සභාපතිතුමනි, විශේෂයෙන්ම ආණ්ඩුවක් හැටියට ගත්තොත් අද යහපාල ආණ්ඩුව තුළ ඉන්නවා ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කියන හවුල් ආණ්ඩුව ගොඩනගන මැති අමුතුරු, ඒ වගේම විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු හැටියට ජනතා විමුක්ති පෝරණත්, ඒ වගේම තියෙන්නේ සංවිධානයේ නියෝජනය කරන අනිත් පක්ෂවලත් මන්ත්‍රීවරුලා, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ පත්විච්ච පොල්ගැසීමේ කණ්ඩායම ආණ්ඩුව තුළ ඉඳලා ආණ්ඩුව විවේචනය කරන එකම ආණ්ඩුවද ලෝකයේ තියෙන එකම ආණ්ඩුව හැටියට මම මේ අවස්ථාවේ මතක් කරන උත්සාහ කරන්නේ අපේ ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරයෙක් කතා කරනකොට ඊළඟට නැගිටින්නේ විපක්ෂයේ මේ ආණ්ඩුව විවේචන කරන කණ්ඩායමක් හැටියට කියන කාරණේ මතු කරන්නේ ගරු අමාත්‍යතුමනි. එවන් බෑර දූර කටයුත්තක යන ආණ්ඩුවක් අපේ අග්‍රාමාත්‍යතුමත් මුදල් ඇමතුමත් මේ වෙනකොට ගිනිනොයි කියන කාරණේ මතක් කරන අවස්ථාවක් කරගන්න. ඒ වගේම තමයි මූලසුන ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම විශාල සහන රසක් අද අපි ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. දැන් සමහර වෙලාවට ඉතින් ඉන්න අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගහලා ඇඟේ අමාරුවට ගිහිල්ලා එළියට ගිහිල්ලා පැරසිටමෝල් පෙත්තක් බොනවා ඇති. එදා ඒගොල්ලන් රුපියල් 3කට බිව්වේ, අද 1.30ක් වෙන්නට මිල අඩු කරලා තියෙනවා. මේවා අද ජනතාව දන්නවා. මේ පැරසිටමෝල් පෙත්ත විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය බේත් 48ක මේ වෙනකොට මිල අඩු වෙලා තියෙනවා. හැබැයි ඔවුන් කතා කරනවා ඊයේ පෙරේදා වැඩි වෙච්ච ජලගාසු පිළිබඳව ඔවුනුත් ඔවුන්ගේ අපහසුතාවය හරවා ගන්න අපේ ආණ්ඩුව විසින් කරපු දේවල් භුක්ති විඳිනවා. හැබැයි රටට පෙන්වා දෙන්න යන්නේ, ජනතාවට පෙන්වා දෙන්නේ මෙවන් අයවැයක් ලෝකයේ කොහෙවත් ඉදිරිපත් නොවුණු ආකාරයට ජනතාවට සහන නොලැබුණු අයවැයක් හැටියට. ඒ නිසා අපි මේවා විශේෂයෙන්ම පෙන්වා දෙන්නට ඕනේ. එපමණක් නෙවෙයි මූලාසනයේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වියස්කයන් දිරිමත් දැන්වීම සඳහා වෙන ඔවුන්ගෙන් බදු අය කරගන්නවා විතරක් නෙවෙයි ඔවුනට ලබා දීලා තියෙන සහන මේ අවලෙන් තුල කියවලා බලන්න. ඔවුන්ට රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඒ මිලියන 500 වෙන් කරනකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ශේෂ්‍ය පුළුල්ව ඔවුන්ට ගෙනියන්න අපි ශක්තියක් දෙනවායි කියන කාරණේ ආසියානු සංගම බැංකුව දුටු නිසා ඔවුනුත් මිලියන 100ක මුදලක් අපට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට ඍජුවම දායකත්ව වෙන මේ ව්‍යවසායක කුඩා හා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත හිමියන් වෙනුවෙන් විශාල ණය පහසුකම් ලබා දෙන කටයුතු කළා. වෙළඳ පිරිමැටුම රුපියල් මිලියන 25 සිට රුපියල් මිලියන 250 දක්වා සේවක සංඛ්‍යාව 10ත් 50ත් අතර කර්මාන්ත ශාලාවලට 150ක සහන ණයක් ලබා දෙන කටයුතු කළා. ඔවුන්ට මුදල් අවශ්‍යතාවයේ තියෙනවා. ඔවුන්ගේ කර්මාන්තය තවත් පුළුල් කරලා මේ රටේ ආර්ථිකයට දායකව දෙන්න හැකියාවන තිබුණත් ඔවුන්ට මූල්‍ය ප්‍රශ්න තියෙනවා. ඒ දුටු අපේ රජය ඒ සඳහා අවශ්‍ය කරන සහනය ලබා දෙන්න කටයුතු කළා.
මොකටමා විනාඩි 1ක් තියෙනවා.
මම හිතන්නේ මූලසන සභාපතිතුමනි, අපි කතා කරන සාමාන්‍ය අපේ කාලේ අඩු වෙනවා. මම හිතන්නේ මේ එක්කෝ මොන දෝෂයක්ද දන්නේ. අපි පස්සේ ගිහිල්ලා හොයලා බලනකොට අපි කතා කරලා තියෙන විනාඩි 6යි. එක්කෝ විනාඩි 7යි. හොඳන්නේ නැහැ.
ඔබතුමාට විනාඩි 10ක් දුන්නා.
විනාඩි 10 අපි පසුව විපරම් කරනකොට මොකද මේ පටිගත වෙනවනේ. ඒ පටිගත වෙන කාලයේ සීමාව තුළ අපි බලනකොට එක්ක අපේ විනාඩි 8යි. මම දන්නා විනාඩි 2ක් කවුද ගත්තේ කියලා. මේව සිද්ධ වෙලා තියෙනවා. පසු වෙලේ මන්ත්‍රීවරු හැටියට මේ අපිට විච අසාධාරණයක් වෙයි. විශා ගරු මූලාසන ගරු
සභාපතිතුමනි.
ඔබතුමාට මගේ කතාවෙන් පස්සේ මගේ වේලාවත් මම සඳහන් කරලා ඉදිරිපත් කරන්න. ඒ වගේම පිරිවැටින් බදු මිලියන 250 සිට 750 දක්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා 100%ට 25%ක සහන ණයක් ලබා දෙන්නට මේ අලුත් අයවැය ලේඛන තුලින් යෝජනා වෙලා තියෙනවා ගරු මුලාසන සභාපතිය පමණක් නෙවෙයි නිවාස ව්‍යාපෘති අපි දැක්ක පහුගිය කාලය තුළ ඒ න්‍යාස අමාත්‍යංශය තුළ හිටු මැති අමුතුවරු තමන්ගේ සුඛ වේරණය සඳහා කටයුතු කරා මිස මෙරටේ ජීවත් වෙන අහිංසක නිවසක් නැති ඒ ඔවුනට නිවසක් හදා දෙනවා වෙනුවට ඔවුන්ගේ පරම්පරාවට අවශ්‍ය කරන්නා වූ ඒ සම්පත ලබා දුන්නා හැර වෙන දෙයක් කරේ නැහැ. ඒ වගේම මේ ආයතන තුලින් පෞගේ වර්ෂයට වඩා වැඩි නිවාස සංඛ්‍යාවක් හදන්නට කටයුතු කරනවා. රුපියල් ලක්ෂ 5 නිවාස ණය ලක්ෂයකට ලබා දෙන්න කටයුතු කරනවා. මම හිතන්නේ මෙන්න මේවා අද රටේ ජනතාවට රටේ දුක්ඛිත ජනතාවට මේ පිළිබඳව නෙවෙයි බොහෝ දෙනා කතා කරන්නේ. මේ රටේ ආර්ථිකයේ වැටලා මේ රට ගොඩ ගන්නට බෑ කියන කාරණේ මම අපාමින් ගරු මන්ත්‍රීන මම ඉල්ලීමක් කරනවා. ඔබට එදා වැරදිච්ච දේ අද අපි කරනකොට අපිට මේක කරන්නට ඉඩ දෙන්නේ වෙනක් නෙවෙයි. ලක්ෂ 9 ලබා දෙන්න නිවාස 25ක් 250,000කට මේ ආයතනයකින් මුදල් වෙන්ලා තියෙන අපමණක් නෙමෙයි ගරු මූලාසන සභාපතිතුමනි විශාල වශයෙන් වතුකරේ අපේ ප්‍රදේශගතවත් ඔබ පළාතගතවත් වතුකරේ ඉන්න දමිළ ජනතාව වෙනුවෙන් අවශ්‍ය නිවාස 50,000ක් හදන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ ආයතනය තුලින් වෙන්ලා තියෙන ඔබතුමා දන්නවා දමිළ මන්ත්‍රීවරේ කැටියට විශේෂයෙන්ම වතුකරේ ඉන්න ජනතාවට විශාල අඩුපාඩු ගන්න රසක් අවසාන වශයෙන් විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි විනාඩි තප්පරයක් ඔබෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම සංචාරක තීරයක් හැටියට නම් කරලා ඒ අධිවේගී මාර්ගයක් ඔබ පළාතට ලබා දීම වෙනුවෙන් මුදල් අමාත්‍යතුමාටත් අගමැතිතුමාටත් මාගේ ස්තුතිය පුද කරමින් මම නිනා.
Thank you honorable Dr. Mrs. Sudarshini Penaattapulle.
මූලාසනයේ ඔබන ගරුණීය උජකාරක සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ජාතික ආණ්ඩුවේ දෙවැනි අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී මටත් කාලය වෙන් කර දීම පිළිබඳව ඉතාමත්ම සන්තෝෂයි. මොකද දීර්ඝකාලීන ආර්ථික සැලැස්මක් ඇතිව දීර්ඝකාලීන ආර්ථික කළමනාකරණයක් ඇතිව ඉදිරිපත් කරපු අයවැයක් හැටියට තමයි මම මේ විස්තර කරන්නේ. විශේෂයෙන්ම ආදායම ඉහළ නංවන ක්‍රමවේදය යෝජනා කරලා තියෙනවා. ඒ වගේම වියදම අඩු නොකර වියදම එසේම පවත්වාගෙන යමින් ණය ගෙවමින් ආදායම් වියදම් පරතරය අඩු කර ගැනීම සඳහා හොඳ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මම ඇත්තටම සන්තෝෂ වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේත් මේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේත් නව ගමන් මගේ ඉදිරි දැක්මක් හොඳ සාර්ථක අනාගතයක් තියෙන බව අපිට පේනවා මේ අයවැය දිහා බලනකොට. විශේෂයෙන්ම පවතින ආණ්ඩුවට හැම වෙලෙම ජනප්‍රිය තීන්දුව ගන්න බැහැ. රටේ ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රමවේද තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් හරි යම් ක්ෂේත්‍රවල බදු වැඩි කර ගැනීම සඳහා යෝජනා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාව ගත්තම ආසියානු කලාපයේ අඩුවෙම බදු ගෙවන රටක් හැටියට පකිස්තානයට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා රටේ සංවර්ධනය ඉදිරියට ගන්න රට දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාව දියුණු වෙනවා. රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ යන්න ඕනේ. ඒ ඉහළ යන්න නිවැරදි දැක්මක් ඇතුව ඉදිරිපත් කරපු අයවැයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මම විශේෂයෙන්ම මතක් කරනවා හැම වෙලාවෙම කතා කරන්නේ අත්‍යවශ්‍ය ආහාර මිල. විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙනවා අත්‍යවශ්‍ය ආහාර 25ක මිල ස්ථාවර පවත්වා ගැනීම සඳහා මේ රජයේ කටයුතු කළා. විශේෂයෙන්ම 2015 2016 අතර සංසන්දනාත්මකව බලද්දී කට්ට කරවල මිල රුපියල් 2.50කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි වියලි මිරිස් වල මිල තමයි සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. අනිත් සියලුම අත්‍යවශ්‍ය ඒ ආහාර 25ක මිල ස්ථාවර කර ගැනීමට මේ රජය හැකි වෙලා තියෙනවා. ඒ වගේම තමයි රටේ ජනතාවට මේ අත්‍යවශ්‍ය ආහාර මිල සහන මිලකට ලබා දීම සඳහා ක්‍රමවේදය යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් අපි සන්තෝෂන ලක්සතුස කියන ආයතනයේ පළවෙනි වතාවට ආරම්භ කෙරුවේ දිවංගත ජේරාජ් ෆුනාන්ඩිපුල ඇමැතිතුමා වෙළඳ අමාත්‍යවරයා හැටියට. මේ ලක්සතුස ජාලය අද රට පුරා ව්‍යාප්ත වෙලා විශේෂයෙන්ම අද අපි ඒ ගැන සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම හිටපු සභාපතිතුමා නලින් ප්‍රනාන්දු එතුමාගේ කාලේ හොඳ ශක්තිමත් ජාලයක් මේ රට තුළ ඇති කරලා අද මේ ආයවෙන් මේ තවත් ලක්ෂතස ජාලාව තව 100කින් වැඩි කරන්න යෝජනා වෙලා තියෙනවා. මම හිතේ ඉතාමත්ම අවශ්‍ය. මොකද අත්‍යවශ්‍ය මිල බඩු මිල පාණය කළ රටේ ජනතාවට ලබා දීම සඳහා ක්‍රමවේද ඇති කරන්න ඕනේ. ඊට අමතරව ලක්ෂතසට නියෝජිත ලක්ෂතස ආයතන 8000ක් රට පුරා ඇති කිරීමට මේ ආයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රාම නිලධාරි වසම් 14,000ක් තියෙනවා. හැම ග්‍රාම නිලධාරි වසම් දෙකකට ආසන්නව එක නියෝජිත ලක්ෂතස අලවිසලක් පිහිටවීම ස්ථාපිත කරන්නටත් ඒ ස්ථාපිත කරපු නියෝජිත අලවිසල් හරහා ඒ අත්‍යවශ්‍ය මිල අත්‍යවශ්‍ය ආහාර පාලන මිලකට ජනතාවට ලබා දීම සඳහා මේ ක්‍රමවේදය ඇති කරලා ප්‍රතිපාදන වෙන් කළා දීලා තියෙනවා. ඒක ඉතාමත්ම හොඳ වැඩසටහනක් ඇරින් මම දකින්නේ. මොකද ජනතාවගේ ආහාර විශේෂම පෝෂණය ශ්‍රම බලකායේ පෝෂණය ගැන මැදිහත් වෙන්න මම ඉතාමත්ම හොඳ ක්‍රමයක්. ඒ වගේම දේශීය කිරිපිටි මිල ස්ථාවර කරන්නත් ඒ වගේම දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු රුපියල් 125කට පවත්වා ගැනීම සඳහා යෝජනා කරලා තියෙන නිසා මේ ජනතාවගේ ශ්‍රම බලකායේ ශක්තිය ඒ වගේම ප්‍රෝටීන අවශ්‍යතාවය මේ සඳහා සහන මිලකට ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම බෙහෙත් සහන මිලකට ලබා ගැනීම සඳහා උසුසල් මේ ලක්ෂතුස ආයතන වලට අනුබද්ධිතව උසුසල් රට පුරා ඇති කරලා ඒ තුලින් සහන මිලකට සහ රටේ පාලන මිලකට ඖෂධ ලබා ගැනීම ක්‍රමවේදය සඳහා මේ රජය සැලසුම් කරලා තියෙනවා කියන එක අපි සන්තෝෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා රටක ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රම බලකායේ මිනිස් බලකායේ මානව සම්පත අපි සංවර්ධනය කෙරුවොත් මේ අයවැය තුලින් මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා විශාල යෝජනා තියෙනවා. ඒක ඉතාමත්ම ප්‍රශංසනීය. මොකද අද අපේ රටේ විදේශ විනිමය අපි ලබා ගන්නේ වැඩිපුරම විදේශ ශ්‍රමිකයන් හරහා. මේ විදේශ ශ්‍රමිකයන්ගේ අද බහුතරයක් ඉන්නේ නුපුහුණු ශ්‍රමිකයන්. නමුත් මේ නුපුහුණු ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් හැටියට පත් කරගන්න පුළුවන් වුණොත් මේ පුහුණු ශ්‍රමිකයන් විශේෂඥවරු හැටියට සේවාව ලබා දීම සඳහා ඉදිරිපත් වුණා. ඒ වගේම උපදේශකත්වය ලබා දුන්නොත් මම හිතන්නේ මේ හරහා විශාල ආදායමක් රටට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද ගත්තත් අපේ රටේ ඉහළ ආදායම් ඉහළ වැටුප් ලබා ගන්න පුළුවන් ලබා ගන්න විශේෂඥ උපදේශක මට්ටමේ ඉන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතයක්. අද අපේ රටේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන යම් යම් වැරදි නිසා ඒ වගේම වෘත්තීය අධ්‍යාපනයකට අද දරුවෝ යොමු නොවීම නිසා අද මේ අධ්‍යාපනය සඳහා රජයේ විශාල වශයෙන් මුදල් වැය කරනකොට මේ අධ්‍යාපන අවස්ථාවලින් අද උපරිම ඵල අද ලබා ගන්නේ නැහැ දරු දැරියෝ. ඒ වගේම අද තියෙන ලකුණු පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් නිසා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ප්‍රතිසංස්කරණය කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒ සඳහා අද යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගෝලීය රැකියා වෙළඳපොළට සරිලන රටේ වෙළඳපොළට සරිලන විෂය අලුත් විෂය මේ පාසල් පද්ධතිය තුළට ඇතුල් කිරීම සඳහා අද විශාල යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය තුලින් තමයි පවුලක් සමාජයක් රටක් හදන්න පුළුවන් වෙන්නේ. අද අපි දකිනවා රට පුරා පාසල්වල මූලික පහසුකම් සනීපාරක්ෂකව ජලය විදුලිය නොමැති පාසල් තවමත් තියෙනවා. ඒවා අවම කරන්නත් මේ අයවැය හරහා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ස්මාර්ට් ක්ලාස්රූම් ඉගෙනුම් පරිසරය නිර්මාණශීලී හොඳ ඉගෙනුම් පරිසරයක් තිබුණොත් තමයි දරුවන්ට මේ පාසල තුල අධ්‍යාපනය හරහා උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ඉගෙනුම් පරිසරය නිර්මාණය කරන ස්මාර්ට් ක්ලාස්රූම් කියන මේ සංකල්පය පාසල තුලට හඳුන්වලා දෙන්න, විද්‍යාගාර හදන්න, පුස්තකාල හදන්න, අලුත් ගොඩනැගිලි හදන්න විශාල වශයෙන් ආයෝජනය කරලා තියෙන බව අපි සන්තෝෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය 2020 වෙනකොට ඇතුළු වෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරලා ඒ තුලින් උගත් උපාධිධාරීන් බිහි කරන්න. ඒ වගේම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි ඉස්සෙඩාගේ වැඩි දරුවන් සඳහා සහන පොලියට ණයක්‍රමයක් ලබා දීලා උපාධිය හදාරන්න අවශ්‍ය ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අද අධ්‍යාපනයේ ග්‍රාමීය අධ්‍යාපනයේ අද විද්‍යාව තාක්ෂණ ඉංග්‍රීසි ගුරුවරු හිඟයක් තියෙනවා. මේ ගුරුවරු ලබා ගැනීම සඳහා මේ විශ්වවිද්‍යාල
honorable member you have 5 minutes more.
ඔව් මම ස්තුතියි. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්න වරන් නොලැබෙන නමුත් මේ ඉස්සෙල්ලාගේ ඉහළ දරුවන් සඳහා පුද්ගලික ආයතන හරහා අධ්‍යාපන උපාධිය ලබාගෙන ග්‍රමේ පාසල්වල දරුවන්ට උගන්වන්න අවශ්‍ය සහන පොලියට ණයක්‍රම 105ක් හඳුන්වලා දීලා තියෙනවා. මේ ලක්ෂ 105න් ග්‍රාමීය ආර්ථික ග්‍රාමීය පාසලක අවුරුදු 3ක් සේවය කෙරුවොත් කිසිම පොලියක් ඔවුන්ගේ අය කරගන්නේ. මම හිතන්නේ ඉතාමත්ම ප්‍රගතිශීලී අයවැයක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි වෘත්තීය පුහුණුව විශේෂයෙන්ම යෝන් සේනාංකවලට තරුණ සේවා සභාවට වෘත්තීය පුහුණුව සඳහා විශාල ප්‍රතිපාදන වෙන් කළා තියෙන ගුරු පුහුණුව සඳහා. ඒ වගේම තමයි මේ රටේ අධ්‍යාපනය රජයේ පාසල්වල විතරක් නෙමෙයි පුද්ගලික අර්ධ රාජ්‍ය නැත සෙමි ගවන්මන් පාසල් වලනුත් අධ්‍යාපනය ලැබෙන මේ ගුරුවරුන්ටත් අග්‍රහාර රක්ෂණ ක්‍රමය ඇතුළු වරප්‍රසාද ලබාදීමටත් ඒ වගේම ජාත්‍යන්තර පාසල් නියාමනය කරලා ගුණාත්මක අධ්‍යාපනයක් මේ රටේ දරුවන්ට ලබාදීම සඳහා ඉතාමත්ම ප්‍රශංසනීය යෝජනා තියෙනවා අපි මතක් කරන්න ඕන. ඒ වගේම අපි මතක් කරන රාජ්‍ය සේවයේ විශේෂම අග්‍රහාර රක්ෂණය අවුරුදු 70 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒක ඉතාමත්ම ප්‍රගතිශීලී පියවරක් හැටියට අපි හඳුන්වලා දෙන්න ඕන. ඒ වගේම තමයි අපි උපාධිධාරීන්ට යම්කිසි ප්‍රායෝගික ව්‍යාපෘති හඳුන්වලා දෙන උපාධිධාරීන්ට ලක්ෂ 15 දක්වා ණය ක්‍රම ලබා දීලා ඒ අලුත් ව්‍යාපෘති ව්‍යාපාර ආරම්භ කරන්න ණය ක්‍රම සඳහා ප්‍රතිපාදන වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම ගමේ තරුණ තරුණියන්ට රැකියා ආරම්භ කරන්න ව්‍යාපාර ආරම්භ කරන්න එක ගමකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නියෝජනය කරන ඒ ගමකට ලක්ෂ 10 බැගින් වෙන් කරලා ස්වයන් රැකියා කරන අලුත් පරපුර 350,000 ස්වයන් රැකියා ලාභී අලුතෙන් ඔවුන් හඳුන්වලා දෙන්න විශාල ප්‍රතිපාදන මේ සඳහා වෙන් කරලා තියෙන නිසා ඉතාමත්ම ප්‍රගතිශීලී අයවැයක් හැටියට අපි දකින්නේ. ඒ වගේම තමයි අපි කතා කරනකොට ගමේ අද නිලධාරීන් රාශියක් ඉන්නවා. ග්‍රාම නිලධාරී එක පැත්තක, පෞ සෞඛ්‍ය සේවා නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, මොවුන්ගේ සේවය ලබා ගැනීමට ගමේ විවිධ තැන්වලට යන එක අවම කරන්න බහුකාර්ය පියස හදන්න, බහුකාර්ය පියස 1000ක් හදන්න එක පියසකට ලක්ෂ 15 ගාණේ වෙන්න වෙලා තියෙනවා. ඉතාමත්ම හොඳ පියවරක්. මොකද ග්‍රාමීය ජනතාවට කෙටි කාලයක් තුළ තමුන්ගේ ඒ සේවාව ලබා ගන්න හැකි ඒ ප්‍රතිපාදන සහ යෝජනා මේ තුල අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද ලක්ෂ 13ක් විතර ඉන්න 3V රැකියාව කරන අපේ ශ්‍රම බලකාය ඉතාමත්ම අඩුවේ ප්‍රයෝජනෙට ගන්න මේ තරුණයෝ අද 3V ලක්ෂ 13ක හිඳගෙන ඔවුන්ගේ උපරිම ඵලදායිතාව අද පවුලට ලැබෙන්නේ නැහැ, සමාජයට රටට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම මම හැමදාම විශ්වාස කරන මේ කරපු දෙයක් තමයි මේ 3 wheel එක වෙනුවට කාර් එක, පුංචි කාර් එකක් ලබා දෙන්න යම්කිසි ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා නම් මම හිතන්නේ ඔවුන්ගේ ආත්ම අභිමානය වෙනස් කරන්න පුළුවන්, ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා අද ඒ වගේ හොඳ යෝජනාවක් අද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී අපි විශ්වාස කරනවා මේ ඉදිරි අවුරුදු කීපය තුළ මේ රටේ ශ්‍රම බලකාය, මානව සම්පතේ උපරිම ප්‍රයෝජන අරගෙන රටේ ආර්ථිකයට, රටේ දියුණුවට, රටේ සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න පුළුවන් ඒ හොඳ යෝජනා මේ අඩංගු වෙලා තියෙන බවත් අපි මතක් කරන්න ඕන. ඒ වගේම මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. කැපිටල් ගේන්ස් ටැක්ස් එක ප්‍රාග්ධන බද්දේ 10%ක් අය කරන්නේ ලාභයෙන් මිසක් විකුණු මුලෙ මිලෙන් නෙමෙයි කියන නිවැරදි කිරීමත් අපි කරන්න ඕන. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි මේ කාලය වෙන් කරදීම පිළිබඳව ස්තුතිය පුද කරමින් ඉතාමත්ම ඉදිරි දැක්ම ආර්ථිකය හොඳට කළමනාකරණය කරගත්ත විශේෂයෙන්ම මානව සම්පත සංවර්ධනය කිරීම ඉලක්ක සහගතව යෝජනා කරපු හොඳ අයවැයක් හැටියට මම දකිමින් මගේ කාලය.
Thank you very much ගෞරව අමචර් රවුෆ් හකීම්.
Honorable Deputy Chairman of Committees, my State Minister, Dr. Mrs. Sudarshini Fernandapulle, dealt with a variety of important features of the budget that was presented by the Honorable Finance Minister. I also would like to call this budget as a budget which enables economic prosperity with modernization of several sectors of the country. What is surprising is that despite the fact that there was a need for us to increase revenue by way of imposition of new tax measures as a result of partly the International Monetary Fund conditions, what we have to appreciate is that there is absolutely no reduction in the development expenditure that we have embarked upon. Now, this says we have in fact improved on the allocations for development expenditure from what had been allocated last year, to another further greater amount. And though the budget deficit is in the range of 2020 billion with revenues and grants, the expenditure, of course, has been put at 1,002,645. That means there is a difference in the deficit there, but then the revenue-based fiscal consolidation to reduce the budget deficit to 3% of the GDP by 2020 is being projected. So all in all, this is a very important feature of this budget, and we must congratulate the Honourable Finance Minister for having presented such a budget at a time when we were looking forward to stringent measures that might heap further burdens on the people. So, but however, I regret that I had spoilt this party in the meantime by attempting to revise the water tariff, and this has become somewhat of a controversial issue these days. In this regard, I must say that this morning in the cabinet, a decision was taken. Garu Mulasanuruda Mantritumani, Ada Udevarwe, Amati Mandale, Me Dalagas to Sangshodhane Pilibandava, Dirgalesa, Sakachavata Bajinevuna, Eveledi Tirnak Ganulabua, Amati Varun Tundanikin Saman with a Kamituak Patkaramin, a Kamitu Haraha. නැවත මේ ජලගාස්තු සංශෝධනයේ පිළිබඳව සලකා බැලීමක් කළ යුතුයි කියලා. මේ පිළිබඳව මම සතුටින් පළ කර සිටිනවා. මේ පිළිබඳව මම කාරණා කීපයක් ගැන සඳහන් කරන්න කැමැතියි. අපේ ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය ජලගාස්තු නියම කිරීමේදී ඒ සඳහා ප්‍රධාන පහත දක්වන ප්‍රධාන කාරණා කීපයක් උපයෝගී කරගන්නවා. එනම් පළවෙනි එක සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය කරන අවම ජල ප්‍රමාණය ඔහුට දැරිය හැකි මුදලකට ලබා දීම අපේ මූලික අරමුණක් වෙනවා. ඒ වගේම විශේෂිත සමාජ කොටස් වලට එනම් පාසල් දරුවන්ට සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම් ලබන නිවෙස්වල සිටින ජනතාවට මෙම ප්‍රතිලාභය සාධාරණ මට්ටමින් ලබා ගැනීමට හැකිවීම අපි වග බලා ගන්නවා. තුන්වෙනි එක අනවශ්‍ය ලෙස ජලය භාවිතා කිරීමෙන් සිදුවන ජලනාස්තිය අවම කිරීමත් අපේ ඉලක්කයක් වෙනවා. හතරවෙනි එක තමයි කාර්මික සහ වෙළඳ කටයුතු සඳහා ජලය සැපීමේදී අවම වශයෙන් ජලයේ නිෂ්පාදන වියදම ආවරණය කර ගැනීමට අපි උත්සාහ කරනවා. මේ දක්වා අවස්ථා 13ක ජලගාස්තු සංශෝධනය කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඉහත දක්වන කරුණු ජලගාස්තු නිර්ණය කිරීම සඳහා ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය භාවිතා කරගෙන සිටිනවා. අවසන් වරට 2012දී ජලගාස්තු සංශෝධනය කරන ලද අතර 2015දී නැවත ඒ සංශෝධනය කළ යුතුව තිබුණා. මෙම කාලය තුලදී මණ්ඩලයේ නඩත්තු වියදම් 40%ක් සිට 50%ක් වැනි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති නමුත් එම වැඩිවීම සම්පූර්ණයෙන් පාරිභෝගිකයන් මත පැටවීමට මණ්ඩලය කටයුතු කළේ නැහැ. වඩාත් ඵලදායී ලෙස සේවකයන් යොදවා ගැනීම මගිනුත් පාවිච්චි කරන විදුලි බල ප්‍රමාණය අවම කිරීම සඳහා යොදවනු ලබන උපක්‍රම තුලිනුත් ඉහළ ගිය වියදම් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට මණ්ඩලය සමත් වී තිබෙනවා. එමෙන්ම මණ්ඩලයේ ආදායම් නොලබන ජල ප්‍රතිශතයද පසුගිය වසර 3කදී 2%ක් පමණ අඩු කර ගැනීමටත් අපි සමත් වෙලා සිටිනවා. තවද ආදායම් නොලබන ජලය ඉහළ යාමට ප්‍රධාන හේතුව වන කොළඹ නගරයේ පැරණි ජල නල පද්ධතිය පුනරුත්ථාපනය කිරීම පිණිස දැවන්ත ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම පියවරවල් ගනු ලැබීමෙන් පසුවද මණ්ඩලයේ නඩත්තු වියදම් පියවා ගැනීමට එහි ආදායම් 30%-35%ක් අතර ප්‍රමාණයකින් වැඩි කරගත යුතුව තිබුණා. ඒ නිසා අකමැත්තෙන් වුවද ජලගාස්තු වැඩි කිරීමක් මේ අවස්ථාවේදී කළ යුතුව තිබුණත් අද මම සඳහන් කරපු පරිදි අමාත්‍ය මණ්ඩලයේ මෙම තීරණයක් අරන් තිබෙනවා. අපි මේ පිළිබඳව නැවත සලකා බැලීමක් කරන්න. දැනට හඳුන්වා දී ඇති නව ජල ගාස්තුව 2016 දෙසැම්බර් මාසයේ පළවෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට අපි දින යොදාගෙන තිබුණත් මේ පිළිබඳව නැවත සලකා බැලීමේදී අපි යම් සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගාස්තු වැඩිවීම වැඩි කිරීම යටතේ මාසකට ඒකක 15ක් දක්වා පරිභෝජනය කරන පවුලක මාසික ජල බිල්පත රුපියල් 310 සිට 540 දක්වා වැඩිවීමට අදහස් කර තිබුණා. ඒක නැවත සංශෝධනය කරනවාද කියන එක මේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හරහා අපි තීරණයක් කරනවා. තවද මෙම ගාස්තු වැඩි කිරීම තුළ වුවද මණ්ඩලයේ සිය සමාජීය වගකීම් ඉටු කරලීම සඳහා පහත දක්වන පියවරවල් අපි ආරම්භ තිබෙනවා. ඒකත් තමයි දැනට 100,000 ආසන්න ජල සම්බන්ධන සංඛ්‍යාවක් සමුද්‍රලාභී නිවස්වලට සපයා ඇති අතර ඔවුන්ගේ ජල ගාස්තුවේ කිසිම වැඩිවීමක් නොවනවායි කියන එකත් මම කියා සිටිය යුතුයි. ඒ වගේම පාසල් පුණ්‍යායතන පොදු ජල කණු හා නාගරික වතු ජනාවාසවලට සපයන ජලය සඳහා ගාස්තු වැඩි කර ඇත්තේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකිනි. තුන්වෙනි එක ග්‍රාමීය ජල යෝජනා ක්‍රම පවත්වාගෙන යන ප්‍රජාමූල සංවිධාන වලින් අයකරන ගාස්තු ඉහළ නංවා ඇත්තෙත් එක් ඒකකයට රුපියල් 3ක් බැගිනි. ජල ගාස්තු පිළිබඳව සඳහන් කිරීමේදී මාසික සේවා ගාස්තුව ගැනද යමක් සඳහන් කළ යුතුයි. මෙතෙක් රුපියල් 50ක් පැවති නිවෙස් සඳහා වන මාසික ස්ථාවර ගාස්තු රුපියල් 250ක් දක්වා වැඩි කිරීමට අපි පියවර අරන් තිබුණා. ඒකත් දැන් අපි නැවත සංශෝධනය කරනවද නැද්ද කියන එක පිළිබඳව මේ අනික් කමිටුව තීරණය කරාට පස්සේ අපිට දැනුම් දීමක් කළ හැකි. දැනට ලංකාවේ බොහෝ ප්‍රදේශවල නිවෙස්වලට ලබාගත ඇති ජල සම්බන්ධන වලින් පාවිච්චි කරනුයේ මාසකට ජල ඒකකයේ 10ක් හෝ 15ක් වැනි ප්‍රමාණයකි. තවද ජල සම්බන්ධන 110,000ක් පමණ වන කොටසක් පාවිච්චි කරනුයේ මාසකට ජල ඒකක 1ක් හෝ සමහර විට ඊටත් වඩා අඩු වෙනි. ජල සම්බන්ධන ලබා දීම තුළින් කිසියම් නිවසක් මණ්ඩලයේ ජල සපයීම් පද්ධතියට සම්බන්ධ වූ විට ඔවුන් කොතරම් අඩුවෙන් ජලය පාවිච්චි කළද සමස්ත පද්ධතිය මෙහෙවා නඩත්තු කිරීමට මණ්ඩලයට සිදු වෙනවා. එබැවින් සෑම පාරිභෝගිකයන්ම කිසියම් අවම මාසික සේවා ගාස්තුවක් අය කිරීම අත්‍යවශ්‍යම පවතිනවා. තවද විදුලි බලය හා දුරකථන සේවා සමග සැසඳීමේදී මෙම ස්ථාවර ගාස්තුව තවමත් ඊට වඩා අඩු බවද මේදී සඳහන් කළ යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් 5 දෙනෙකු සිටින පවුලකට මාසික අවශ්‍ය වන උපරිම ජල ප්‍රමාණය ලීටර් 15,000ක් හෙවත් ඒකක 15ක් පමණ අපි නිර්ණය කරලා තිබෙනවා. මෙම ජල ගාස්තු ක්‍රමය සකස් කර ඇත්තේ මෙම ප්‍රමාණය සහනදාය මුදලකට ලබා දෙන අතරම ඊට වඩා වැඩියෙන් ජලය පාවිච්චි කළොත් අධික මුදලක් ගෙවීමට සිදුවන අන්දමටය. මෙතුලින් අපි ජල භාවිතාව යම් දුරකට අඩු කිරීමටත් ඒ තුලින් අපි යම් පිරිමැස්මක් ලබා ගැනීමට බලාපොරොත්තු වුණා. දැනට එක් ජල ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා මණ්ඩලයට රුපියල් 48ක ප්‍රමාණයක් වැය වෙන අතර මෙම ගාස්තු වැඩි කිරීමෙන් පසුව වුවද එක් ඒකකයක් සඳහා ලැබෙන ආදායම රුපියල් 38ක් පමණ වෙනවා. ඒකත් දැන් තවත් සංශෝධනය වෙන්න ඉඩ තියෙනවා කියන එකත් මම කියා සිටිය යුතුයි. මෙම ගාස්තු වැඩි කිරීම අනුව සාමාන්‍ය ගෙදරකට ජල බිල්පත් රුපියල් 250කින් ඉහළ ගියා හැකි තිබුණත් ඒකත් දැනට අඩු කිරීමට අපිට හැකි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉහත සඳහන් කළ අන්දමට ජල ගාස්තු සංශෝධන කටයුතු කළ යුතුව ඇත්තේ ජල සැපීම සඳහා වන නඩත්තු මුදල පියවා ගැනීමටය. මේ සාමාන්‍යයෙන් කියවන නම් නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අනිකුත් යටිතල පහසුකම් වගේ නොව ජලය අපි
සැපීමේදී
විදුලි බලය ඒ වගේම ටෙලිකොම් පද්ධතිය දිහා බැලුවාම ඒවා අපි සංඥා විතරයි ඒකේ ප්‍රවාහණය වෙන්නේ. නමුත් ජලය කියන්නේ තොග වශයෙන් අපි නල මාර්ගයෙන් ප්‍රවාහන කරන සිදුවෙනාම නඩත්තු ගාස්තුව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. විදුලි බලය නැත්නම් ටෙලිකොම් ගාස්තුව ඒගොල්ලන්ගේ ස්ථාවර ගාස්තු හැටියට රුපියල් 300කට වැඩියෙන් සමහර විට 400 500ක් වන ගාණක් අය කරනවා. නමුත් අපි ජලය සඳහා වූ නල පද්ධතිය තුල ඇතිවෙන නඩත්තු ගාස්තුව විශේෂයෙන් තුග වශයෙන් අපි ජලය ප්‍රවාහනය කිරීමට පාවිච්චි කරනමෙන් කරන හින්දා එවැනි ප්‍රශ්නයක් ඇති වූවත් අපි දැනට ඒ ස්ථාවර ගාස්තු හැටියට රුපියල් 50ක් බැවිනි අයකරගෙන සිටියේ විතරක් නෙවෙයි සංසන්දනය කළා බැලුවහම මේ ප්‍රාන්තයේම තියෙන අනිකුත් රටවල් එක්ක අපි ජල ගාස්තු පිළිබඳව ඇගෙීමක් කරාම අපිට පේන දෙයක් තමයි මේ රටේ තමයි අඩුවම අපි පිරිසිදු පානීය ජලය අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න කියන එකත් අනාවරණය වුණා. ඒ උඩ තමයි අපිට සිදු වුණේ. නමුත් මේ පිළිබඳව අද අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි අපි මේ අනුකමිටුව හරහා නැවත සලකා බැලීමක් කරන්න අදහස් කරනවා කියන එක අපි සතුටින් දැනුම් දී සිටිනවා. ඒ වගේම අන්බුල්ල මදිපුකුරිය තරමිලාංගම් උරුපිනවර්ගලේ එංගුඩය இந்த வரவு செலவு திட்டத்தின் மூலமாக முக்கியமாக ஒரு சில தேவைப்பாடுகள் குறித்து நான் முன்வைத்த கோரிக்கைகளை அமைச்சர் கவனத்துக்கு எடுத்து நிறைவேற்றுவதற்கு முன்வந்திருப்பது குறித்து நான் இங்கு நீர்ப்பாசன அமைச்சரும் இது சம்பந்தமாக அவரோடும் நான் கலந்துரையாடி குறிப்பாக பொத்துவில் பிரதேச மக்களுக்கு அதிலும் லாகுகல பானம போன்ற பிரதேசங்களும் உள்ளடங்களாக மிக முக்கியமாக தேவையாக இருந்த குடிநீர் பாவனைக்கும் நீர்ப்பாசனத்துக்கும் தேவையாக இருந்த ஹெதஓய நீர்த்தேக்கத்தையும் அந்த நீர்த்தேக்கத்தோடு சேர்த்து நீர்வளங்கள் திட்டம் ஒன்றையும் அறிமுகப்படுத்துவதற்காக ஏறத்தாழ 20,000 மில்லியன் ரூபாய்களை வெளிநாட்டு நிதியுதவியின் மூலம் ஒதுக்கி தருவதான ஒரு பொருத்தப்பாட்டை இந்த வரவு செலவு திட்டத்தின் மூலம் நிதியமைச்சர் அவர்கள் என்னுடைய வேண்டுகோளின் பேரில் அறிவித்திருக்கிறார் என்பதை இட்டு நான் அவருக்கு நன்றி கூறுகிற அதே நேரம் இது சம்பந்தமாக நீர்ப்பாசன அமைச்சரும் இந்த விஷயத்திலே எடுத்த முயற்சிகளுக்கு நான் அவருக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கிறேன். அதே போல பார்க்கின்ற இன்னொரு விஷயம்தான் மிக முக்கியமாக கிழக்கு மாகாணத்துக்கு தேவையான ஒரு திட்டமாக இருந்த கித்துள் ரூகம் என்கிற 2 வாவிகளையும் இணைக்கிற முயற்சி கைகூடும் அளவிற்கு அதற்கென்று ஒரு பாரிய இந்த 2 பெரிய நீர்த்தேக்கங்களையும் ஒன்றாக இணைத்து ஒரு பெரிய நீர்த்தேக்கமாக மாற்றி அதனூடாக அந்த பிரதேசத்தின் நீர்ப்பாசன தேவைகளுக்கும் அங்கிருக்கிற வெள்ள தடுப்பு நடவடிக்கைகளுக்கும் ஏதுவாக இன்று மட்டக்களப்பு மாவட்டத்திலே இந்த நீர்வளங்கள் திட்டம் இந்த நீர்ப்பாசன திட்டம் அறிமுகப்படுத்தப்படுகிற போது எங்களால் சில வேளை நீர்ப்பாசன அமைச்சோடு கதைத்து வாழைச்சேனை அதே போல பாசிக்குடா போன்ற பிரதேசங்களுக்கான குடிநீர் தேவைகளை அதை பாவிப்பதற்கு வசதியாக இந்த நீர்த்தேக்கம் அமைந்தால் வசதியாக இருக்கும் என்பதையும் நாங்கள் குறிப்பிட்டாகவும் ஏற்கனவே அது சம்பந்தமாக நாங்கள் இது இந்த உருகம் குளத்தில் இல்லாமல் உன்னிச்சை குளத்தில் இருந்து இதற்கான திட்ட வேலைகளுக்கான வேலைகளை நாங்கள் செய்து கொண்டு போகிறோம். இது அதற்கு முன்பு சாத்தியமாகமாக இருந்தால் இன்னும் குறைந்த செலவிலே நாங்கள் வாழைச்சேனை பாசிக்குடா போன்ற பிரதேசங்களுக்கு குறிப்பாக உல்லாச பயணிகள் கூடுதலாக வருகின்ற பிரதேசமாக அது மாறி வருகிற நிலையிலும் அந்த பிரதேசத்திலே கூடிய சன நெரிசல் காணப்படுகின்ற காரணத்தினாலும் மிக அவசரமாக மட்டக்களப்பு மாவட்டத்திலே அறிமுகப்படுத்துவதற்கான இந்த நீர்வளங்கள் திட்டத்திற்கு இந்த ரூகம் கித்துள் போன்ற 2 நீர்த்தேக்கங்களையும் இணைக்கிற இந்த புதிய முயற்சி பெரிய உதவியாக அமையும் என்பதையும் நாங்கள் எதிர்பார்க்கிறோம். ஒட்டுமொத்தத்திலே பல முக்கியமான தேவைப்பாடுகள் குறித்து இந்த வரவு செலவு திட்டத்திலே அமைச்சரவர்கள் அறிவித்திருப்பதை இட்டும் அவருக்கு நான் நன்றி கூற வேண்டும். என்னுடைய வேண்டுகோளை செவிமடுத்து குறிப்பாக கல்முனை சம்மாந்துறை 2 நகரங்களையும் நவீனமயப்படுத்துவதற்காக அதற்கென்று திட்டமிடல் நடவடிக்கைகளுக்காக 200 மில்லியன் ரூபாய் மேலதிகமாக ஒதுக்கப்பட்டிருக்கிறது. அதை அடிப்படையாக வைத்து ஒரு சிங்கப்பூர் ஒரு கம்பெனி அது சம்பந்தமாக திட்ட வரைவுகளை தயாரிப்பதற்கான முடிவை பிரதம மந்திரியின் தலைமையிலான பொருளாதார கொள்கைகளுக்கான அமைச்சரவை உபகுழு தீர்மானித்திருக்கிறது என்பதை நாம் சொல்லியாக வேண்டும். அந்த அடிப்படையிலே கௌரவ பிரதம மந்திரி அவர்களும் ஜனாதிபதி அவர்களும் கடந்த தேர்தலின் பொழுது கிழக்கு மாகாண மக்களுக்கு அளித்த பல வாக்குறுதிகள் இந்த வரவு செலவு திட்டத்தினூடாக நிறைவேற்றப்பட்டு பட முடிவு செய்யப்பட்டிருப்பதை இட்டு நான் அரசாங்கத்துக்கும் நிதியமைச்சருக்கும் நன்றி கூறி அமைகிறேன்.
நன்றி.